Sri Lanka. Eki deshayak udesa pahandura. Navasilanta Spurs Sangvidhane.
Sri Lanka.
Sri Lanka.
Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka. Presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.in web අඩවිය ඔස්සේ නවසීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අපහා එක්ව අපට සවන් දෙමින් සිටින ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි ඔබේ සොඳුරු නිවහනට ගොඩ වෙන්නේ මෞබිමේ සුවඳ කැටිවුණු සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන. අද 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 14 වෙනි සිකුරාදා. සීතල ශිශිර ඍතුව ගෙවිලා ගියා කිව්වත්, වසන්තය එළඹුණා කිව්වත්, තවමත් ඇඟ හිරිගඩු නංවන සීතල ඉවරටම ඉවර වෙලා නෑ වගේ. වැස්ස නම් වසන්තය පුරා වරින් වර ඇදහැලේ. ලොකුම සතුට ඉර එළිය තියෙන දවල් කාලය ටිකෙන් ටික දික් වෙන එක. පැය 12ක දිවා කාලය ළඟ ළඟ එනවා. ඒත් අද ඉර නැගුණේ උදේ 6:21ට. ඉර බැහැලා ගියේ හවස 6:11ට. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වෙනකොට දවල් කාලය බොහෝ දුරට පැය 12කට සමාන වෙලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩි වේගන යනවා. මෞබිමේ තොරතුරු අතර ගෙවි ගිය සතියේ ඉන්ධන මිල වැඩිවීම තරමටම කතාබහට ලක්ුණා. පාන් ගෙඩියක මිල රුපියල් 60 සිට 65 දක්වා රුපියල් 5කින් වැඩිවීම. ලංකාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තර මාධ්‍ය පවා පළව තිබුණු වාර්තාවක් වුණේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගමන් කරන අතර තමන්ට පිළිගැන්වුණු කජු පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ පැවති බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශය. මෙතෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු සැපයීම සිදු කර තිබුණේ ඩුබායි සමාගමකින් බවයි ආරංචි. පුදුමත් හිතෙනවා, මේ තරම් කජු අපේ රටේ තිබිලත් ශ්‍රී ලංකා ගුවන් සේවයට පිටරට කිව්වට වැඩිය ගස්වත් හැදෙන්නේ නැති, කජුත් හැදෙන්නේ නැති ඩුබායි වලින් ලබා ගත්ත එක. ජනාධිපතිතුමා කියන විදියට මිනිස් පරිභෝජනයට තබා සත්ව පරිභෝජනයටවත් නුසුදුසු කජු කියලයි ආරංචිය. ඩුබායි රටින් කජු ලබාගෙන තියෙන්නේ ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරමින් හෝ නොවන බවත් ආරංචිය. ඉතින් පුරුදු විදියට අදත් සී සර ලංකා ගීතයකින් ආරම්භ කරන්නයි සූදානම්. අපි අද තෝරගත්තේ පැරණි ගීතයක්. මේ ගීතය තෝරගන්න විශේෂ හේතුවක් වුණේ හෙට ඔක්ලන් නුවර පැවැත්වෙන ධර්මදාස වල්පොල ලතා යුවලගේ පුත් චමින්ද වල්පොල සහ ප්‍රීතිෂාගේ සංගීත සංදර්ශනය. මේ ගීතය 1957 තිරගත වුණු සරදම චිත්‍රපටියට ඇතුල් වුණා. කරුණරත්න අබේසේකර ශූරීන් පද නිර්මාණය, සංගීතවත් කළේ එස් දක්ෂිණමූර්ති කියන දකුණු ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරයා. ගායනා කළේ ධර්මදාස වල්පොල සමග ලතා. අහන්න, තාමත් එදා වගේම ලස්සනයි.
මදුරලෝ සෙම් අයිබුවන් හිතවත් අසන්නනි, අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ පසුගිය සතියක ලංකා වෙබ් නිවුස් මාධ්‍ය ජාලයෙන් එළි දැක්වුණු ඉතාමත්ම අනුවේදිනිය කතා පුවතක්. ඒ පුවතේ අපි නම ඇත්තටම මේ නම හැටියට හඳුන්වලා තිබුණේ කරපිංචා කඩන අම්මා කියලා. දින්න අපි ඒ පුවත තුලින් කාලීන ශ්‍රී ලංකා සමාජයේ කතා බහට ලක් වෙන ප්‍රශ්න කිහිපයක් ගැනම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ කතාව ගල්නෑව ජන උදාන ගම්මානයේ ජීවත් වෙන පුංචි පවුලක් ගැන. දරිද්‍රතාවයේ ඉතාමත්ම පහළ තලයක කල් ගත කරන මේ පවුල තුන් දෙනෙකුෙන් සමන්විත වෙනවා. 57 ඇවිදි ආර්යවති, එගේ සැමියා සහ 91 ඇවිදි ආර්යවතිගේ මව. මේ පවුල නඩත්තු කරන්නේ ආර්යවති. එයා තමයි කරපිංචා අම්මා. 91 ඇවිදි මව ඉතාමත්ම දුර්වලයි. සැමියා කාලෙකින්නම් ඩෙංගු වසංගතයට ගොදුරු වෙලා දීර්ඝ කාලීන රෝගී කැටියට තමයි කාලය ගත කරන්නේ. ආර්යවතිලගේ ජීවිතය ගැට ගහගත්තේ කැලෑවට ගිහිල්ලා කරපිංචා කඩාගෙන ඇවිත් මිටි බැඳලා විකුණන එකේ. මේ කරපිංචා ව්‍යාපාරයෙන් ඇය දිනකට රුපියල් 700ත් 800ත් අතර ප්‍රමාණයක් උපයන බව කියවෙනවා. කරපිංචා කිලෝ එකක් ඇය දිනේ රුපියල් 25කට, ඉතින් දිනකට කරපිංචා කිලෝ 30ත් 35ත් අතර ප්‍රමාණයක් අයවි කරන බව ඇය පවසනවා. ඇත්ත මේ කරපිංච කඩා ගන්නේ ඇත්තටම කැලෑවල තියෙන මේ වනගත කරපිංච ගස් වලින් ඇය ගිහිල්ලා ඒ කඩාගෙන ඇවිල්ලා මිටි බඳිනවා. ඉතින් දවස ගාන එක කරනවා නම් එහෙම මං හිතන්නේ සැහැන්න දුරක් යට ඇවිදින්න වෙනවා ඇති. ඒ වගේම සැහැන්න කරපිංච ගසුත් ඒ කැලෑවල වල තියෙනවත් ඇති. ඉතින් කොහොම වුණත් මේ ව්‍යාපාරය කරගෙන යන අතරදී මේ ගමට අලුත් දෙයක් එකතු වෙනවා. ඒ තමයි මේ ගෙයින් ගෙට ගිහිල්ලා මේ එක එක ආයට තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අතහිත දිනට ඉදපත් වෙලා තිබුණු ක්ෂුද්‍ර මූල ආයතනයන්. ඉතින් මේවා ඉස්සර තිබුණේ නැහැ. ඇත්තටම ඉස්සර මේ ණයක් ගන්න නම් එහෙම බැංකුවට ගිහිල්ලා එතම අමාරුවෙන් තමයි ණයක් ගන්න වෙනවා. ඉතින් ඒවට බැඳුම් කර දෙන්න තියන්න ඕනේ. සමහර පුජ්‍යලයන්ගේ ඇපවීමක් අවශ්‍යයි. ඒ වගේ තමත් විශාල දීර්ඝ මේ කටයුත්තක් වැඩි. නමුත් දැන් මේ ශුද්‍ර මූල ආයතන කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා මයික්‍රෝ ක්‍රෙඩිට් ඕගනයිසේෂන්ස් ලංකාවේ සැහැණ තියෙනවා. ඉතින් ඒගොල්ලන් මේ තමුන්ගේ නියෝජිතව අරිනවා මේ ඇත ගම්මානවලට, විශේෂයෙන්ම කාන්තා පක්ෂයක ගම්මානවල ඉන්න කාන්තා පක්ෂයට තමයි මේගොල්ලන් මේ ණය දෙන්නේ. ඉතින් මේ අපි ඒ ණය දෙන ආයතන පැත්තෙන් බැලුවාම ඒගොල්ලන් කියන්නේ අපි මේ කරන්නේ ඇත්තටම අපි ලාභයක් උපයා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කරන්නේ. අපි මේ කරන්නේ මහජන සේවයක්. මේ මෙවැනි ණය අරගෙන ඒ යම් කිසි ව්‍යාපාර පොඩි පොඩි ව්‍යාපාර කරගෙන ඉන්න ඇට ඒවා දිනු කරගන්නට පුළුවන් කියනවා. ඒක නිසා අපි සේවයක් හැටියට තමයි මේක කරන්නේ. මේකෙන් අපිට ඉතල ලොකු ලාභයක් නැති බව තමයි ඒ හැම ආයතනයක්ම පවසන්නේ. ඉතින් මේ ආයතන ඇත්තරම මේ අප්‍රසිද්ධ ආයතන නෙමෙයි. සමුගක් ආයතන සෑහෙන ප්‍රසිද්ධ ආයතන. ඉතින් මේ මොවුන් විවිධ අන්දමට තමුන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්නට උත්සාහ කරනවා. ඇත්ත වශයෙන් කියතොත් සමහරලාවට තරඟකාරී බවකුත් අපිට පේන්නට තියෙනවා. ඉතින් මේ ඇය ඇවිල්ලා මේ අපේ කතානායිකාව ආර්යවති කරපිංච අම්මා එයාට යෝජනා කරලා තිනවා මේ තමුන්ගේ ආදායම වැඩි කර ගන්නට පුළුවන් මේ කරපිංච ව්‍යාපාරයට අමතරව කිරිහරකෙක් ලබා ගත්තා තියාගෙන කිරිහරක කරගහරකෙක් ඇති කරගත්තොත් තමුන්ට වැඩි මහන්සියක් නැතුව තවත් ආදායමක් ලබා ගන්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ ආර්යවතිලා ඒකට කැමැත්ත පළ කළා. ඔවුන්ට රුපියල් 90,000ක් ණයක් ඒ සඳහා ලබා දෙනට මේගොල්ලන් මේ මූල්‍ය ආයතනය ඉදිරිපත් වුණා. ඉතින් ඒ හඳ සරහායන ලීකියුලිය රුපියල් 4,000ක් අඩු කරගෙන රුපියල් 86,000ක් ඔවුන්ට මේ ලබා දුන්නා. ඔවුන්ගේ බැංකුවේ ගිණුමක් ආරම්භ කරලා ඒ ගිණුමට ලබා දුන්නා. සතියක ණය වාරිකය රුපියල් 2300යි. ඉතින් මේ ලියකිවිලි වල සියලටම ඉංග්‍රීසියෙන් තිබෙන ලියකිවිලි කියවලා තේරුම් කරලා දෙන්න දිමක් කිරලා නැහැ. ඔවුන් අසං කරලා තියෙනවා. ඉතින් මගේ මුදලට ගිරුමට මුදල් ලැබුණා. ඉතින් මේක තමයි කතාවේ හොඳ පැත්ත. ඊට පස්සේ සියල්ලෝම සතුටින් ජීවත් වුණා කියලා තමයි සාමාන්‍යයෙන් අපේ කතන්දර තියෙන්නේ. මේ කතාවේ එහෙම වුණාද? ඇත්තටම නෑ. ඉතින් මේ ණය ගත්තට පස්සේ ඒ පළාතට නියඟයක් ආවා. ආර්යවතීට මේ කරපිංච කර්මාන්තය දිගටම කියන්නේ ඊතරම් සරුවට කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ අතරේදී ආර්යවතීගේ සැමියා ඩෙන්ගු වුණ හැදිලා අසනීප වෙලා ඇඳට වැටුණා. ඉතින් එයා දීර්ඝ කාලීන රෝගියෙක් හැටියට තමයි දැන් කාලය ගත කරන්නේ. දැන් මේ ඇත්තටම මේ වුණා මේ 90,000 අරගත්තයි කිරිකුවට ඒ 86,000 හම්බුනේ. නමුත් එහි වාර්ක මුදල් නොවරදවා ලබා ගැනීමට මේ බැංකුවෙන් කට්ටියනෝ. ඒගොල්ලන් වාර්ක ගැන හොයන මිසක් ඇත්තටම මේ කිරිහරකෙක් ගත්තද කියලාවත් අහන්න තරම් උනන්දුවක් වෙලා නැහැ. ඉතින් අනේ එතන තියෙන ප්‍රශ්නයක් මේ ඇගේ අරමුණ මේ සමාජ සේවයක්ද නැත්නම් මේ දෙමියන්ට සේවය කිරීමද තමුන්ගේ ආදායම වැඩි කර ගැනීමද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ 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 කාරණාව මේ ලංකාවේ එක පළාතක විතරක් නෙමෙයි හැම පළාතම වගේ තියෙනවා. වයඹ පළාතේ උතුරු මැද නැගෙනහිර විශේෂයෙන්ම උතුරු පළාතේ ඇත්තටම වාර්තා වෙනවා සිය දිවි නසා ගැනීම තාමත් වැඩි සංඛ්‍යාවක්. ඒකට හේතුව මේ එක තැනකින් නෙමෙයි තුන් හතර තැනකින්ම ණය අරගෙන ඒවා ගෙවා ගන්නට බැරි නිසා අන්තිමට සිය දිවි නසා ගැනීමට තරමටම හුඟක් තැන්වල මේ මේ ප්‍රශ්නය උරුදු වෙලා තියෙනවා. ඉතින් මේ 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 අපේ ආර්යවතීට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ආදායම ලැබෙන ආදායම කර්මිච විකුණ ලැබෙන ආදායම ඉස්සර කන්න බොන්න ගත්තර දැන් ඒක මේ ණය වාර්කයේ ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම වාර්කයේ ගෙවුවේ නැත්නම් එහෙම ඒගොල්ලන්ගේ පොලිය තව තවත් වැඩි වෙනවා. මේ පොලිය ගෙවුවේ නැත්නම් ඒ වාර්කයේ ගෙවුවේ නැත්නම් ඒකත් එකතු වෙනවා තමන්ගේ ණයට. ඒකටත් පොලියක් ගෙවන්න වෙනවා. ඉතින් මේ අම්මව බලා ගන්න අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද තනියෙන් ඔක්කොම කරන්න ඕන නිසා. ඉතින් ආරියවති අමාව රැගෙන යනවා තමුන්ගේ සහෝදරයාගේ ගෙදරට ගිහිල්ලා මේ ටික දවසකට හරි අම්මව එහි නවත්තන්න. ඒත් සහෝදරයා අම්මව බාරගන්නේ නැහැ. මට පුළුවන්කමක් නැහැ කියනවා. එතකොට අම්මා කියනවා අනේ පුතේ බල්ලෙකුට දාන බත් ටිකක් හරි මට දියන් ඒ ඇති. ඒත් පිළිතුර බෑ කියන එක තමයි. ඉතින් නැවතත් අම්මව ආර්යවතිගේ භාෂාවෙම කියනනම් වීලරේක දාගෙන පැතුන්සිය පනහක් එකටත් ගෙවාගෙන එයා ආපහු ගෙදර ගෙනාවා. ඉතින් ගෙදර ගෙනාවට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මූල්‍ය ආයතනේ අර තරදින කරනවා. ණය වාරික ගෙව්වේ නැත්නම් එහෙම පොලිසියට ගෙනියනවා, නඩු දමනවා, අසංකල ලීවි කිවිල ඒවට එකඟ වෙලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න. ඉතින් මේ 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 ප්‍රශ්න මේ ප්‍රශ්නය අපි මේ කතා කරන බලාපොරොත්තු මේ ආර්යවතීගේ නැත්නම් කරපින්චා අම්මගේ ප්‍රශ්නය හරහා මෙන්න මේ ප්‍රශ්නය ගැන තමයි අපි අද මේ කතා කරන්නට මේ ඔබට මේ බලාපොරොත්තු වෙන්නේ. මේක ලංකාව විතරක් නෙමෙයි වෙන රටවල්වත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වෙන වෙන මේ දියුණු වෙන රටවල්ලු මේ ප්‍රශ්නයක්. නමුත් ලංකාවේ තරම් මේ ප්‍රශ්නය මේ උග්‍ර තනකට තත්වයකට ඇවිල්ලා නැහැ. මේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ එකක් තමයි මේ මේ බැංකුවකට ගිහිල්ලා ආරියවතීලා ව්‍යාපාරයක් පටන් ගන්නට කියලා ණයක් ඉල්ල නැහැ. තමුන්ගේ ගෙදරටම ඇවිත් තමුන්ට බලයෙන්ම කියනවා මේ 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 මේවා කරන්න, මේවා ගත්තාම උගලන් ණයක් හම්බ වෙනවා, ඒකෙන් බලන්න උගලන් කොච්චරක් හොඳ ආදායමක් හම්බ වෙනවද. අන්න ඒ වගේ කතන්දරයක් කියලා මේගොල්ලන්ට බලෙන් මේ 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 ව්‍යාපාරයක් පටන් ගන්නට උනන්දු කරවලා ණයක් අතට දීලා ගිහිල් දැන් ඊළඟට පොලිය ඉල්ලන එක. ඉතින් මේ 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 පවුල ඉස්සර ලේදාඩියෙළුවේ මේ තමුන්ට මේ කරගන්න කන්න බොන්න දෙයක් ලබා ගැනීමට දැන් ලේදාඩිය හෙලන්නේ ඊට අමතරව හිරේ නොගින් ඉන්නට. ඉතින් මේ ප්‍රශ්නයට මේ විසඳුම මොකක්ද? මේ අපිට මේ 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 ප්‍රශ්නයට විසඳුම හොයන්න අපිට සෑහෙන දුරක් යන්නට වෙනවා. ඒ මේ ඒකට හේතුව මේ සුද්‍ර මූල මේ ණය ආධාර ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇතු වුණේ කොහොමද, මේක කොහොමද ව්‍යාප්ත වුණේ කියලා ගැන හොයන්න ඕනේ. ඇත්තටම බැලුවාම මේ 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 සුද්‍ර මූල ණය ආධාර ක්‍රමය පටන් ගන්න තියෙන්නේ බංග්ලාදේශයේ පටන් ගන්න ග්‍රාමීණ බැංකුවේ ආකෘතියට. එහි මේ 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 බංග්ලාදේශයේ ග්‍රාමීය බැංකුවට වගේ මේ ප්‍රශ්නය මේ මේ එහි බංග්ලාදේශයේ උග්‍ර වෙලා නැහැ. ඒක පටන් ගන්න තියෙන්නේ 1970 දී මහාචාර්ය මොහමඩ් යූනුස් කියන පුජ්‍යලයා තමත්ම උනන්දුවෙන් කැපවීමකින් තමත් කෙටියට පුංචියට තමයි පටන් ගන්න තියෙන්නේ. 42 පවුල් 42ක් සමග ඇමරිකානු ඩොලර් 27කින් තමයි පටන් ගන්න තියෙන්නේ. නමුත් එය ක්‍රමෙන් ව්‍යාප්ත වෙලා ඒ හැම ගැමියටම වෙන වෙනම ඒගොල්ලන් හොයලා බලලා ඒගොල්ලන් උස්සාගෙන ව්‍යාප්ත කරගෙන ඇවිල්ලා දැන් ඉතාමත්ම දියුණු තත්ත්වයකට ඇවිල්ලා දැන් එහි ගණදෙනු කරවන්නේ සංඛ්‍යාව මිලියන 8.4ක් වෙනවා. ඇත්තටම මේ ඉතාමත්ම විශිෂ්ට විදිහට වැඩි වෙලා දැන් ඔවුන්ගේ ශාඛාවක් ඇමරිකාවෙත් පටන් ගන්න තියෙනවා. 97% මේ ඇයගේ මේ මේ ණයගන්න අය කාන්තාව ඒ කාන්තාව තමුන්ගේ ජීවිතය උසසන්දමින් ඉහළට උසගෙන තියෙනවා. ඉතින් හොඳින් වෙලා බලනකොට මේ ලංකාවේ ග්‍රාමීය ශුද්ධ මූල ආයතන වලයි බංග්ලාදේශවල ආයතන අතරේ පැහැදිලි වෙනසක් පේනවා. ඒ තමයි මේ ණය දෙන ආයතන සහ ණය ගන්න ආය අතර තියෙන සම්බන්ධය. මේ ණය ගන්නට ගතර පස්සේ ඇත්තටම බංග්ලාදේශයේ ග්‍රාමීය බැංකුවේ නිලධාරීන් ඇවිල්ලා එන ගැමියන් ගත්ත ගැමියන් සමග ඉතාමත්ම ශක්තිමත් බැඳීමක් ඇතිකර ගන්නවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාර ගැන හොයලා බලනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාර මේ ප්‍රශ්න ඇති වෙනවා නම් ඒවට උත්තර දෙන හැටි, ඒවා කොහොමද මගාරව ගන්න හැටි, ඒ හැම දෙයක්ම ඒගොල්ලන් කියා දීලා මේ මේ ණය ගෙවන්නට පුළුවන් වෙන විදිහට ඒගොල්ලන් ගැමියන්ව හරිගස්සනවා. ඇත්තරම 97% පමණ ගැමියන් තමුන්ගේ ණය මේ පොගිය 176 ඉඳලා මේ වෙනකන් 97% පමණ හැම ගැමියම තමුන්ගේ ණය සම්පූර්ණයෙන් ගෙවලා තියෙනවා. තවත් ණය අරගෙන ඉස්සරහට තව දියුණු වෙනවා. ඉතින් මේ ලංකාවේ තත්ත්වය උඟක් වෙනස් බලන්න ගියාම මේ බැංකු සහ ණය ගන්න අතර තියෙන සම්බන්ධය තමත්ම අඩුයි. සමහර ගැමියන්ට තමුන්ගේ ණය තමුන්ගේ ව්‍යාපෘතිය කරගන්න යන තියෙන හැකියාව ඒ ගැන තියෙන මේ මේ දැනුම මූල්‍ය කළමනාකාරය මේ මේ ගැන කිසිම දෙයක් හොයන්න නැතුව තමයි මෙයාට ණය දීලා තියෙන්නේ අපේ ආර්යවති කර්මිංච අම්මා වගේ. ඉතින් අන්න එතන තමයි මේ ප්‍රශ්නේ ඇතුළත තියෙන්නේ. අපි බලමු ඇත්තටම දැන් මේකට මේ විසඳුමක් හැටියට අපි දන්නවා ශ්‍රී ලංකා රාජ්‍ය මේ ණය අරගෙන පීඩා විඳින දිස්ත්‍රික්ක 12ක ඒ කාන්තාවන්ට ණය ගෙවා ගත නොහැකි සිටින කාන්තාවන්ගේ ණය සම්පූර්ණයෙන්ම ගෙවල දාලා ඒගොල්ලන්ගේ ණය මුදාගෙන තිනවා. හැබැයි දිස්ත්‍රික්ක 12ක පමණයි ඒ මුදාගත්ත තෝරා ගන්නත් සමහර කොන්දේසි තිනවා. මාස 3ක් එක දිගට ණය ගෙවල දෙවන්නට බැරි වෙච්ච අය තමයි මේ කුරන් මේ මේ උන ඉදිරිපත් වෙලා තියෙන්නේ. නමුත් මේ මේ ශුද්ධ මූල ආයතනවල එන නිලධාරීන් මේ කාටවත් මේ මාස 3ක් එක දිගට ණය නොගියා නොගෙවා ඒ කියන්නේ මේ වාරික නොගෙවා ඉන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒතරමට බලපෑම් කරනවා. ඉතින් ඒ නිසා මාස 3ක් නොගෙවා ඉන්නේ හොයන්න අමාරු තත්ත්වයක් තියෙනවා. කෙසේ වෙතත් ඒ ගැන අපි ඉස්සරහට බලමු. නමුත් මේ අපිට කල් මදි තාම මේ 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 ණය වලින් බේරාගත්ත අය ගැන කතා කරන්නට. ඉතින් ඊට අමතරව තවත් වැඩසටහන් 3ක් මේ රජ මගින් අරබලා තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය සහ ග්‍රාම ශක්ති ව්‍යාපාරය. මේකෙන් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුලින් ග්‍රාමීය ව්‍යවසායකයන්ට අඩු පොලියට ණයක් තමුන්ගේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට ලබා දෙනවා. එයත් අර ඊට පස්සේ මේ සුදුසු ව්‍යාපෘති වාර්තාවක් ලබා ගත්තට පස්සේ තමයි ඒ ණය ලබා දෙන්නේ. නමුත් පටන් ගත්තට පස්සේ ඒගොල්ලන්ට උපදෙස් සෑහෙන්න ලබා දෙන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ණය උගුලක් නොවී තමුන්ට ණය මේ ශක්තියක් වෙනඳමට හරව ගන්නට. ඉතින් ගම්පෙරළි සහ ග්‍රාම ශක්ති වෙත සරලවන් කෙරෙන්නේ මේ ගමේ යටි ගම්වල යටි පහතල යටිතල පහසුකම් ඉල්ලන්වීමට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් තමත් මේ ධනගාන අවධිය තමයි මේ ව්‍යාපෘති තියෙන්නේ. ඉතින් අපි බලමු අද මේ අපි අද අහන්න බලාපොරොත්තු වෙන්නේ මේ ණය දීම ගැන ලංකාවේ මූල්‍ය ආයතන කොහොමද බලන්නේ කියන ගැන. ඉතින් අපි කතාවක් පැටිගත කළා ඔබට අසන්න සලස්වන්නට. ITN රූපවාහිනී ගුවන්විදුලි සේවයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් තමයි මේ අපි මේ කතාව ලබා ගත්තේ. මේ ඔබට මේ අදහස ඉදිරිපත් කරන්නේ ද ෆිනෑන්ස් මූල්‍ය ආයතනයේ දමයන්ත සෙනවිරත්න මහතා.
සමනෙන් ව්‍යාපාරිකයා සහ බැංකු අතර තියෙන මනාන්තර සම්බන්ධතාවයක්, බොහොම සමීප සම්බන්ධතාවයක්. ව්‍යාපාර දියුණුවත් එක්කම බැංකුල සේවාවන් පවා කාර්යක්ෂම වෙනවා. මම කම්පිත ප්‍රවේශයක් හැටියට බැංකු සහ ව්‍යාපාරේ මේ දෙපාර්ශ්වය අතර තියෙන සම්බන්ධතාවයේ ප්‍රායෝගික තත්ත්වය පැහැදිලි කරනවා.
ප්‍රායෝගික බැංකුවක් පවත්වාගෙන යන්න බෑ අපිට අපේ දන් දෙන කාර්යව නැතුව, ගණන බෞද්ධ නැතුව. එහෙම ගත්තාම සාමාන්‍යයෙන් ඉතින් පොඩි සේවිස් account එකෙන් පටන් අරගෙන ඊළඟ ව්‍යාපාර කර්මනාකරණය දක්වා අද බැංකු ශිෂ්‍යය ඉන්නවා වෙලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ සුළුම ප්‍රමාණයේ ඉඳන් ඊළඟ ප්‍රමාණයේ යනකල් එක පුදු සංගඨනයක් තියෙනවා. ඒක තමයි අන්‍යෝන්‍ය අවබෝධය. මේ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගන්න හේතු සාධක ඒ තල අනුව වෙනස් වෙනවා. නමුත් මූලිකව තියෙන්නේ මේ දෙගොල්ලොම සහයෝගයෙන් ඒගොල්ලන්ගේ ප්‍රශ්න එකිනෙකා කතා බහ කරගෙන ඒවට ප්‍රායෝගික මූලියම විසඳුම් ලබා ගන්නයි බංකුවකින්.
අන්තර් සම්බන්ධතාවයේ සහයෝගිතාව වඩාත් වැදගත් වෙනවා.
ඒක හරියට හරි.
හොඳයි. එතකොට දැන් යම් ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරයේ තියෙන ස්වභාවය අනුව බැංකු සේවකන් ලබා ගත යුත්තේ නැත්නම් බැංකු තෝරා ගත යුතු පිළිවෙලක් තිබෙනවද? යම් අයක.
ඔව්. එතකොට සාමාන්‍යයෙන් අපි ගමු සුළු ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක්ට පටන් අරගෙන ඒකට අවශ්‍ය කරන ආයෝජන ලබා ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක්. අපි කියමු ෆ්‍රෙෂ් ටූල්ස් මොකක් හරි මාර්ගයක ඒකට ඒක ව්‍යාපාරය පටන් ගන්න ඉන්නවා. එතකොට ඒ වගේ මිනිසෙක් අපි කියමු බැංකුවකින් රුපියල් 10,000 20,000 අතර ප්‍රමාණයක් වගේ සුළු ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා ඒක පටන් ගන්නවා. නමුත් ඒ ව්‍යාපාරය පටන් ගන්න එක්කෙනාටත් කළමනාකාරීත්වයක් තියෙනවා. එතකොට ඒ කළමනාකාරීත්වය හරි සරලයි. එතකොට ඒක ව්‍යාපාරය පටන් ගන්න මිනිස්යාගේ පළවෙනිම තියෙන්න ඕනේ එයා ව්‍යාපාරය පටන් ගන්න ණය ගන්න මොනවටත් ඇනිසල එයාට ඒ ව්‍යාපාරය කරගෙන යන්න ශක්තිය ධෛර්යය තියනවාද? වැස්සත් වහල යනවාද? පැවුවොත් වහල යනවාද? එහෙම බෑ. ඒ සුළු ප්‍රමාණය පටන් ගන්න එක්කෙනාගේ කැපවීම ලොකු එක්කෙනාගේ මනා පරිපාලනයත් තියෙන ව්‍යාපාරයේ කැපවීම වැඩිය වෙනස්. දෙවනුව එයාගේ ආර්ථික කළමනාකරණය එයා බොහෝම සමීපව පරිපාලනය කරන්න ඕනේ. උදාහරණයකට එයාගේ ආදායමයි වියදමයි එක සරල පොඩි එක්සයිස් පොතක් කරගෙන එක පිටේ දෙකට බෙද ලියන්න ඕනේ. එතකොට එයා අන්තිමට බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් ලාභයක් ලබන්න. ඒ ලාභය ලැබෙනාද කියන එක පළවෙනි දවසේ ඉඳන් එයා ඒක මොනිටර් කරන්න පටන් ගන්නවා. එතකොට එයා ව්‍යාපාරේ අපි කියමු රුපියල් 10,000ක් ගත්තයි කියලා. රුපියල් 10,000 අරගෙන අපි මාස 3කට ගත්තනම් දවස් 90කට පස්සේ 90 දවසේ ගෙවන්න යන්න එපා. එයිකම මේ යෝජනා කරන්නේ ඒ අරගෙන ප්‍රතිලාභාරගෙන ඒ ප්‍රතිලාභයෙන් සුමානේ ගානේ හරි දවස ගානේ හරි ටික බැංකුවට ගෙවන්න පටන් ගන්න. මොකද මේක එයාගේ මූල ආරම්භය විතරයි. ඊට පස්සේ එයි එක ගෙවල ඉවරණයෙන් පස්සේ එයිට බැංකුවත් එක්ක ගනුදෙනු කරන හිස්සියක් තියෙනවා. විශ්වාස භාවනීය ඇති කර ගන්නවා. එතකොට ඒ ඉන්න කල්මනාකාරකමත් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. ඒක තමයි ඉදිරියට යන්නේ. අද අරගෙන ඉන්න බලන්න ඔක්කොම ලොකු ලංකාවේ ඉන්න පොඩක් ව්‍යාපාරික හැම පටන් ගන්න තියෙනවා. දෙවනුව ගත්තාම SME වගේ ව්‍යාපාරයකට ඒගොල්ලොන්ට තියෙනවා විශේෂ ණය යෝජනා ක්‍රම. හැම ආණ්ඩුවකින්ම දැන්ට තියෙන ආණ්ඩුවෙත් ඉදිරියට ඒ ව්‍යාපාර හැමකටම රටක් හැටියට රටේ පරිපාලන සායකයක් දක්වනවා. ඒ දක්වන ශේෂ්ත්‍ර කාලයෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන් රටේ සහ ලෝකයේ ඉන්නීම අනුව. එතකොට එතන තියෙන අර මං කියපු මූලධර්මයම පමණයි. නමුත් එතකොට එතන එයාට ඊපදිය පරිපාලනයක් තියෙනවා. මොකද එයිට එයාගේ යටතේ වැඩ කරන කට්ටියක් ඉන්නවා. එයාට ඔය කියන දත්ත ටික තියෙනවා. නමුත් එයිට ඊට වැඩිය සමීපව බැංකුවත් එක්ක ගනුදෙනු කළේ මේකක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් මම යෝජනා කරන්නේ ණයක් බැංකුවකින් ඉල්ලන්න තමා ගනුදෙනු කරන බැංකුවත් එක්ක ඉල්ලනවා සමානව රජයේ පිටලා තියෙන ඩෙවලොප්මන්ට් බැංක්ස් ලෝන් ස්කීම්ස් තියෙනවා. ඒ ඩෙවලොප්මන්ට් බැංක් එකේ ලෝන් ස්කීම් කරන විශේෂඥ බැංකුවත් එක්කත් කතා කරන්න. කතාලා සංසන්දනයක් කරන්න. සංසන්දනය කරන අවසාන තීරණය ගන්න වැඩිම ප්‍රතිලාභය කොහොමද? තමාට කරගන්න පුළුවන් බැංකුව තෝරගන්න. ඒ දෙවෙනි කොටස. තුන්වෙනි කොටස ඊටත් වැඩිය සංකීර්ණයි. මොකද තුන්වෙනි කොටස විශාල වශයෙන් කරනවා. ඒතකොට ඒගොල්ලන්ට අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ට ওই පරිපාලනය කරන එකේ ওই සම්බන්ධතාවල් ගොඩක් තියෙනවා. ඒතකොට ඔය කියන ස්ථාවර දෙකම පව කරගෙන තමයි ආරය ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ උකපලා ඒගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලෝ රිස්ක් එක තමයි බලන්න ඕනේ. ඕනවට වැඩිය එකම සෙග්මන්ට් එකට ඉන්වෙස්ට් කරගෙන ගියාම රිස්ක් එක වැඩි නෑ. එතකොට බැංකුවල තියෙනවා විශේෂඥ දැනුම. එතකොට බැංකුවේ ඒ කළමනාකාරීත්වයත් එක්ක ගණන කරන බැංකුවක් හෝ කීපයක් එක කළමනාකාරීත්වයත් එක්ක සහයෝගයෙන් වැඩ කරනකොට ඒගොල්ලන්ගේ දෙන උපදෙස් ප්‍රෙඩික්ෂන්ස් එක්ක ඒ ව්‍යාපාරය ගෙනියන්න පුළුවන්. ඒව නැත්නම් ප්‍රතිවිරෝධ කරන්න පුළුවන්. නැත්නම් ඩයිවර්සිෆයි කරන්න පුළුවන්.
ඒතරින් මට හැකිච්ච දේ සමහරවිට ණය උගලක් කරගන්න නැතුව ප්‍රතිලාභයක් වරපත් කර ගැනීම රහස තියන්නේ අපේ යතේ. සමහරවිට ඒ ප්‍රතිලාභ ලබා ගන්න උත්සාහ කරන කෙනාගේ දැනුවත් බව ඇටියට වැදගත් වෙනවා. නැත්නම් ගොඩක් වෙලාවට අපි බැංකුවකින් ණයක් ලබා ගැනීම නිසා සමහර වෙලාවට ව්‍යාපාරේ හේ වෙන තැනක වෙනවා. සමහර දෙනාට එවැනි අත්දැකීම් තියෙනයි මේ එසේ නොවි හොඳ පැත්තකට හසුරුවා ගැනීම කොහොමද කියන කාරණේ මම අදට දෙකක්
අනිවාර්යෙන්ම ඔයා කියපු දෙය හරි. ඒක හරි කල්මනාකාරීත්වයක් නැතුව බැංකු ණය ගන්න ගත්තොත් ඒගොල්ල අමාරු වෙටෙනවා. ඒතකොට ඒවා ඒවෙන් ඒවයි කරගන්න පුළුවන් විදිහ තමයි නිසි පොත් ටික තියෙන්න ඕනේ. කොච්චරද සේල්ස් කොච්චරද පර්චේසස් වැඩ කරන සේවයන්ගේ ප්‍රතිලාභ ගෙවලක් කියන්නේ EPF ETF VAT tax ඒව කොහොම හරියට ඒව කෙරලා තියෙනවා. බැංකුවක් වුණාම අපි හැම දෙයක්ම බලනවා. සුළු ණය ගන්න එක්කෙනාට ඒව අදාළ නැහැ. නමුත් මධ්‍යම සහ ඉහළ ප්‍රමාණයට යනකොට ඒ පුට්ටික හරියට තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ඒක තියෙන්න ඕනේ. එතකොට ඒක එකක් දෙවෙනි එක තමයි ව්‍යාපාරය කරගෙන යන්න යනකොට අපි කියමු උදාහරණයක් කියලා අපි ගමු සිංගලවුරුද්ද හැමෝටම බෝනස් එකක් දෙන්න ඕන ප්‍රතිලාභයක් දෙන්න ඕන. මොකද වැඩ කරන සේවක ඔක්කොම බලාගෙන ඉන්නේ. නමුත් යම් කිසි කාලවල රටක ලෝකේ තියෙන ආර්ථික ප්‍රශ්නින්ද ෆයිනෑන්සස් පොඩ්ඩක් ටයිට් වෙන්න පුළුවන්, ඉර වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ වෙලාවක තමයි බැංකුවක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ. බැංක තියෙන බැංකුවත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක තියෙන්න ඕනේ ඒකයි. එතකොට ඒ වගේ එකක් වෙන්නේ ඉස්සෙල්ලා අපි ඒ ව්‍යාපාරිකයා ඒගේ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එකකින් එයාට ඒක දැනගන්න ලැබෙනවා. මම මේ කාල වෙනකොට මට මෙච්චර ධන ගෙවන්න තියෙනවා කියලා. එතකොට ජනවාරි වෙනකොට එයා දන්නවා. පෙබරවාරි වෙනකොට මූල්‍ය ඇතනත් එක්ක කතා කරනවා. කතා කරලා ඉවරලා ඒකට අනුකූලව ප්‍රතිපාදන ලෑස්ති කරගන්නවා. එතකොට බැංකුවක් පැත්තෙන් ගත්තාම බැංකුවේ තියෙන account principle එක තියෙන higher risk higher return. ඒ කියන්නේ එයා customer එකේ risk එක වැඩි වෙන වැඩි වෙන interest rate එක වැඩි වෙනවා. එතකොට අපේ සේවාදායකයාට අපේ customer ට දෙවන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒක අනු කරගන්න තමයි මේ relationship එකේ long term relationship කියලා කතාබහ කරගත්තාම එයාට negotiate කරන්න වෙලාව තියෙනවා. එතකොට එහෙම නැත්නම් ඇයිද ඒ අවස්ථාව විදිහ හරි අපි විශේෂඥ බැංකුවකට ගිහිල්ලා විශේෂ ණය ක්‍රම තියනවා. අන්තිම මොහොත කරගන්න ගියාම තමයි ගොඩක් කිර වෙන්නේ.
අපිට මට ඉදිරිපත් කරන අවසාන ප්‍රශ්නය. දැන් රජයේ මෙවර විදි ක්‍රතුන් නඩපිලට තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මෙහි ප්‍රධාන කරුණ දේශීය ආර්ථික ශක්තිමත් කරන ව්‍යවසායික පාරාදීසයක් වෙනකන් එක. මේ වැඩසටහන හරහා ඔලි රහිත ණය සහ අඩු පොලියට ණය ලබා දෙන විශේෂ වැඩසටහන කීපයක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වගේ වැඩසටහන හරහා වඩාත් ඵලදායි ලෙස යහපත් ලෙස ප්‍රතිලාභ ලබා කරගැනීමේ හොඳ අන්තර් සම්බන්ධතාවක් බැංකුවත් එක්ක පවත්වාගෙන යමින් කොයි විදිහටද අපි මේ ප්‍රතිලාභ ලබා කරගත යුත්තේ ඔබතුමන් උපදේශයක් හැටියට යමක් ප්‍රකාශ කරනවා නම් කැමති.
මේකට උත්තරේ බැංකු ශාස්ත්‍රයේ උත්තරයක් ආනව තවත්මද පොපිලේ ගන්න කියනෝනේ. ලෝකයේ දිනු වෙච්ච රටවල් ඔක්කොම ගත්තාම දිනුලා තියෙන්නේ මේහා සමාන මහජනයාට ඒ රටවල රජවල් විසින් පාසුකම් ලබා දීමේ ප්‍රතිඵල හැටියට. ඉතින් ඒක මල් පුද්ගලික එක්ස්පීරියන්ස් එක. ඔය ආපු ප්‍රශ්නට උත්තර දෙනවා නම් රටක ජනතාව හැටියට මගේ බලාපොරොත්තු ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන රටටත් ඵලදායි වෙන්න, තමගේ පවුල් වලටත් ඵලදායි වෙන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එකෙන් දෙන ණය හරියට ආයෝජනය කරලා ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ ලබාගෙන ඒ තියෙන ණය වාරික හරියට ගෙවලා ඒගොල්ලෝ තවත් ඉහළ තලයකට මහජනයා යයි කියලා අනිත් පැත්තෙන් රජිය විසින් මේ කරලා දෙන දේ මහජනයා අර ප්‍රයෝජනය ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් රජයෙන් කරන්න ඕන ක්‍රියාදාමය මහ බැංකුවෙන් කරන්න ඕන ක්‍රියාදාමය දැන් කෙරෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ මහජනයාගේ අතේ තමයි තියෙන්නේ මේක සාර්ථක කරනවාද? මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවද? මේකෙන් ණය ගන්නවද? ණය ගන්න නැද්ද? හරි ආයෝජනයකට යනවද? මොකද්ද කරන්නේ කියන එක අතේ අන්තිම මේක තියෙන මහජනේ යතේ. ඒක ඒ ණය අරගෙන ඒකෙන් ප්‍රතිලාභ ලබා ගන්නේ පළවෙනි තමන් දෙවන වරට. මේකේ ණය වාරික ගෙවලා තවත් දැනෙත් එක්ක එන්න සරසන එක ඒ වෙනකොට ඒගොල්ලන්ටත් අතේ ව්‍යාපාරයක් උඩ නැගිලා තවත් ඒක දෙන්නේ තුන් දිනක් හරි වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තවත් රටක් ඇටිට සංවර්ධනය වීම රටේ තියෙන ආර්ථික තත්ත්වය ඉහළ යෑමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ.
රටක් ඇටියට මේ ක්‍රමවේදය හරහා රජයේ කාර්යභාරයකට අවසන්
හරියට
සහයෝග ලබා දෙන ආයතන උන්ගේ කාර්යභාරයට කළක වෙනවා. දැන් ප්‍රතිලාභ ලබන ගේ වාදේ අප විශ්වාස කරනවා අද මේ ලැබුණු උපදෙස් සහ අදහස් එක්ක එවන තැනක කලුතින් හිතන්න පුළුවන් පිළිසකට හොඳ ආශිර්වාදයක් ලැබෙන එක සවිශේෂව තුන් දේශීයවත් විදේශීයවත් අදකින් තියෙන දශක කිහිපයක්ම පොල්තේ තුළ බොහොම ඵලපුරුදු කරගෙන කැරියර් මෙතන මේ අදහස් සහ උපදේශය තවම වැදගත්. බොහොම ස්තුතියි සරත් මහත්තයා.
තව පොඩි දෙයක් කියන්නද? විදේශීය වශයෙන් දැන් ගන්න ඇමරිකාව වගේ ඉහළම රටනේ, ඒ රටේ මහජනයාට මේ වගේ ප්‍රතිලාභ දෙනවා. වෙනසකට කියන්නේ ඒ රටේ මිනිස්සු ඒක හරියට පාවිච්චි කරනවා. මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ ඒ දේ කරයි කියලා. දැන උගත් බුද්ධිමත් සමාජයක් අපි තියෙන්නේ. ඒ නිසා මට හොඳ විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව ඒක හොඳ ප්‍රයෝජනයක් ගනී කියලා.
අපි ප්‍රාර්ථනා කරමු මේ සේව වේවා කියලා. අපි විශ්ව දන්දසනත් පස්සේ ආදර්ශරණ සහභාගීල මේ සේලු වටිනා උපදෙස් අපිට ලබා දෙන්නට කැමැත්තේ.
ඔමෙතනේ මේ අපි කාටත් මේ කතාව වැදගත් වෙනවා. මේ ලංකාවේ නොහිටියත් ණය ගැනීම අපි අතනත් මේ කිරෙනවා. ඉතින් අපි කාටත් මේ මම හිතන්නේ උපදෙස් ප්‍රයෝජනයි. ඉතින් අපි මුලින් කිව්වා වගේ මේ ණය ගැනීමේදී අපි මම හිතන්නේ තාමත් වැදගත් දෙය තමයි ණය දුන්න අය සහ ණය ගත් අය අතර ඇති සම්බන්ධතාවය. ඉතින් ඒ අතින් බැලුවාම මේ අපි දැන් කතා කළේ කරපිංච අම්මා, එහෙම නැත්නම් ඊට පස්සේ අපි කතා කළේ මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ණය ගන්න ඊට වඩා ටිකක් ඉහළ තලයේ සිටින මේ රටවැසියන්. ඒ අතින් බැලුවාම මේ රටවැසියන් ණය පාවිච්චි කරන හැටි, රටවල් රාජ්‍ය ණය ගන්න හැටි පාවිච්චි කරන හැටි අතරේ සමහර දුරට සමාන සත්‍යයක් තියෙනවා. මේ රටවල් භාවිතා ගන්න ඒගොල්ලන් ගන්න ණය මුදලින් ඒ ව්‍යාපෘතිය පටන් අරගෙන එයින් ලැබෙන ආදායමෙන් ඒ ණය ගෙවන්නේ නැත්නම් ඒ ණය තමුගේ එදිනදා පරිභෝජනයට ගන්නවා නම් මම හිතන්නේ රටකට උනත් අන්තිමට කරපිංචාම්මගේ තත්වයට තමයි ඇදවැටෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ කරපිංචාම්මා වැටෙන ණයගුලට රටකට උනත් වැටෙන්නට පුළුවන් මේ ඇත්තදම මේ කිරි මේ හරක ගන්නේ නැතුව ඒ ණය කැම්බවීමට ගත්තා වගේ ඒ අන්දමට සිද්ධ වුණොත් එහෙම රටකට උනත් මේ රාජ්‍යයකට උනත් සිදුවන්නේ මේ වගේ ණය උගුලකට වැටෙන්නට. ඉතින් අපි අපේ රටවල් ගැන බලනකොට අපිට හිතෙනවා අපි එවැනි උගුලකට වැටිලා දෝ කියලා. මොකද මේ දවස්වල මේ ණය උගුලක් ගැන හුඟක් කතා වෙනවා. ණය ගෙවා ගන්න ගෙවනවද නැද්ද, ගෙවන්න පුළුවන්ද, ණය ගෙවන්න අවශ්‍යද, මේ වගේ ප්‍රශ්න රාශියක් ඔබේ මම හිතන්නේ සිතට දැන් දැනලා ඇති. ඉතින් මම හිතනවා ඉතින් මේ අපි මේ විනාඩි ගානකට කිව්වා වගේ නෙමෙයි ඒ ප්‍රශ්නය ගැන, ලංකාවේ ප්‍රශ්නය, අපේ රටේ ප්‍රශ්නය ගැන මම හිතන්නේ ගැඹුරට ඔබලටත් හදාරන්න පුළුවන් නම් මම හිතනවා අනාගතයේදී අපි කොයි අන්දමේ පියවරල් වලද ගන්න ඕනේ කියන එක ඔබලටත් දැනගන්නට පුළුවන් වෙවි. හොඳයි, ඉතින් අපි දැනට මේ ණය උගුල ගැන කතා කිරීම පස්සකට තියලා අපේ වැඩසටහනේ ඉදිරියට දැන් අපි ගමන් කරන්න සූදානම් වන්නේ දවිතයකට වෙලාව මේ නැවතත් ලතා සමග ධර්මදාස් වල්පොල මාතරන් චිත්‍රපටයේ ගැයූ ගීතය.
සිප්පල පදනම මගින් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටයක් වන වෛෂ්ණාවි ඔක්ලන්ඩ් නුවරදී තිරගත වෙන බව. ඒ ලබන ඔක්තෝබර් මාසේ 7 වෙනි ඉරිදා ඇවන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාවේදී. වෛෂ්ණාවි එහෙම නැත්නම් දේවතාවිය චිත්‍රපටයක් බවට පත් උනේ ලංකාවේ විශිෂ්ට සිනමාකරුවන් 3 දෙනෙක්ගේ උත්සාහයෙන්. වෛෂ්ණාවි කතා සංකල්පය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිර රචනය ටෝනි රණසිංහ, මේ කලාකරුවන් දෙදෙනා දාපාත්‍ර නැහැ, අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස්. කවුද මේ වෛෂ්ණාවි? වෛෂ්ණාවි මෙලොවට ගෙනෙන්නේ රූකඩ කර්මාන්තය තමන්ගේ ජීවනෝපාය කරගත්ත දෙමාපියන් නැති තරුණේ. රූකඩ කර්මාන්තය ඔහුට උරුම වෙන්නේ පරම්පරාවෙන්. ඔහුගේ නම ඔසඳා. ඔහු ඒ චරිතය රඟපාන්නේ තුමින්දු දොඩම්තැන්. රූකඩ නිර්මාණය කළා, රූකඩ සංදර්ශන පවත්වලා ජීවිතය ගැට ගහගන්න පුද්ගලයෙක් මේ තැනැත්තා. ඔහුට නෑදෑයෙක් විදියට හිටියේ ආච්චි අම්මා විතරයි. ඔහුට රුචිරා කියලා නෑනා කෙනෙක් හිටියා. මේ නෑනා මේ රූකඩ කර්මාන්ත කරුව ගැන කොයිතරම් කැමැත්තෙන් හිටියත් ඔහුට ඇය සමග සම්බන්ධයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. විවාහ යෝජනාවක් ගේනවා. නමුත් ඒ විවාහ යෝජනාව ගේන ලක්ෂ්මී කියන කාන්තාවට වෙනත් පෙම්වතෙක් සිටින් නිසා ඇය ඔසඳට කැමති වෙන්නේ නැහැ. නමුත් ලක්ෂ්මීගේ දෙමව්පියන් ඇයට විවාහ යෝජනාව ගේනවා. ඔසඳා ලක්ෂ්මීට කැමති වෙනවා. නමුත් මේ අතර ලක්ෂ්මී තමන්ගේ පෙම්වතා සමග හොරෙන්ම යන්න යනවා. මෙය දරාගන්න බැරි වෙන ඔසඳ රූකඩ අතරේ ස්ත්‍රී රූපයක් නිර්මාණය කරන්න පටන් ගන්නවා මේ ලක්ෂ්මීගේ රූපයට සමාන. ඉතින් මේ ලක්ෂ්මී වෙන වගේ හදපු රූකඩේට මොකද වුනේ කියලා බලන්න නම් අපිට වෛෂ්ණාවි බලන්නම වෙනවා. මුළු කතාවම මං කියනට වඩා හොඳ ඔක්තෝබර් 7 වෙනිදාට ඔබටම බලන්න පුළුවන්. මේ පැවැත්වෙන්නේ ඇවන්ඩේල් හොලිවුඩ් සිනමා ශාලාවේ ඔක්තෝබර් 7 වෙනිදා. ප්‍රවේශ පත්‍ර ලබා ගන්න කතා කරන්න සුනිල් බිඳුවයි දෙකයි එකයි අටයි දෙකයි හතරයි හයයි එකයි හය. එහෙම නැත්නම් සිප්පලේ වෙන ඕනෑම කමිටු සමාජයකට කතා කරන්න. අපි අහලා බලමු කතාවෙන් පොඩි කෑල්ල.
ඉතන්නේ පමණ රුපියක් විතරයි කියලා. ඔයාගේ දුක දැකලා ඔයාගෙන ආදරේ හිතලයි මම මෙහෙ ආවේ.
කොහෙද බය වෙන්නපා? මං ඉතන දෙවෙනකොට මේක දුන්න අරන් යන්න.
එහෙම නේ අරන් යන්න මොකටද? කොච්චර දායි?
මමයි කකේ. මමයි රුපියල්. වෙනෝන දැක් මම බලන්න.
ඔය රුපියල් අකම මොකටද ගන්න?
මේ රුපියල් අපේ දානවද මොකටද ගන්න?
ශ්‍රී ලංකා දීපේම ආරක්ෂා කර සිටින විෂ්ණු දේවරාජයන්ගේ නාමයෙන් මා තමට ආඥා කර සිටිනවා තමා කවුදයි කියා කියන්න.
දැන් ඔය ගෑනු දරුවා එදා හිටියේ මේ 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 අසනීපකින්ද එහෙම නැත්තම් අකමැත්තෙන්ද?
සම්බගෝලේ සම්බගෝලේ
ඔය ඇත්තටම හාසියෙන් වැටෙන මිනිහෙක්.
ඒ මොකද
ගමනක් යන ගමන් කියලා කිව්වත් මට නම් හිතෙන් තකහණියක් දුහු බලන් ඇවිත් වගේ.
මෙහෙම නව නිගිරියක් අපේ මුළු පරම්පරාවට වෙලා නැහැ.
අපි මූණ හංග ගන්න මොන වරදක් කළාද? හිතාගන්නේ අපේ දරුවා මාරකයකින් ගැලුණායි කියලා. සඳපුතේ මොකද මේ? හරිද උග?
මාරකයක් වෙන්න. තව මාරකයක් තියෙනවා. මොනින්ද?
Sit in the room.
ඔබ දන්නවා හෙට එක්සත් ශ්‍රී ලංකා සංගමය සංවිධානය කරන රොන් සොයා සංගීත ප්‍රසංගය පැවැත්වෙනවා මේ ඔක්ලන්ඩ් ගර්ල්ස් ග්‍රැම පාසලේ ඩොරති වින්ස්ටන් ශ්‍රවණාගාරයේ චමින්ද වල්පොල ඉකෙන් දම්දාස වල්පොල සහ ලතා වල්පොලගේ බාලම පුතණුවන් ප්‍රීතිෂා සමග ඉදිරිපත් කරන මේ රොන් සොයා ප්‍රසංගය සැප්තැම්බර් 15 වෙනිදා ඒ කියන්නේ සෙනසුරාදා හෙට ඔක්ලන්ඩ් ගර්ල්ස් ග්‍රැම පාසලේ ඩොරති වින්ස්ටන් ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා රාත්‍රී 7ට. ප්‍රවේශපත් වෙන්කල ආසන $100, $60, $50, $40 වෙන් නොකල ආසන $30 and $20. ප්‍රවේශ පත්‍ර සඳහා අමතන්න සුසන්ත 0222 0492 0482 ඉන්ද්‍රා 0221 2336 160. මතක තියාගන්න දිනය නැවත වරක් හෙට සැප්තැම්බර් 15 වෙලාව රාත්‍රී 7ට ස්ථානය ඔක්ලන්ඩ් ගර්ල්ස් ග්‍රැම පාසලේ ඩොරති වින්ස්ටන් ශ්‍රවණාගාරය. ඉතින් අද වැඩසටහනේ අවසානයේට අපි ලං වෙලා තියෙන්නේ අපි අද දැනුත් තෝරගත්තේ ලතා සහ ධර්මදාස වල්පොල ගායනා කළ ගීතයක්. මේ ගීතයේ අලුත් සංගීත නිර්මාණය ස්ටැන්ලි පීරිස්, පද නිර්මාණය සහ සංගීතය අපි හරියටම දන්නේ නැහැ. අහලා බලන්න මේ ලතා ධර්මදාස වල්පොල සමග.
රුහුණෙන් දේවාලේ දෙවිඳුන්ගේ ගදිරා
දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ම යාමේ නිමේෂය. අද වැඩසටහනට ඇතුළත් කළ හඬපට අප ලබා ගත්තේ YouTube හරහා සහ ස්වාධීන රූපවාහිනී ජාලයෙන් බව කරුණාවෙන් සලකන්න. අද නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය වෙනුවෙන් සීසර ලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමු වෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබ රාත්‍රිය. වල්පොල සමග ප්‍රීතිෂා
අපගේ කනාගේ තේසපින් කාලේ